SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
පසුගිය සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික ක්ෂේත්‍රයේ උණුසුම් කළ පුවත් සවිස්තරාත්මකව ඔබ වෙත ගෙනෙන සතියේ ශ්‍රී ලාංකික දේශපාලනික තොරතුරු විග්‍රහය සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ ඉඳලා. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මනෝජ් ඔබව අද දවසේ මේ සාකච්ඡාවට.
අයිබෝන් දිනේෂ්.
හොඳයි මනෝජ්, ඉතින් අපි මුලින්ම අවධානය යොමු කරන්න කැමති මේ දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක් කතා වෙන මේ පාතාලය විසින් සිදු කරන ඝාතන සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ගණේමුල්ල සංජීවගේ ඝාතනයත් එක්ක වගේම මිද්දෙනිය කොටහේන වගේ ඝාතන පසුගිය දිනවල සිදු වුණා. ඉතින් මේත් එක්ක රටේ ජාතික ආරක්ෂාව ගැනත් විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් මේ ගැන වාර්තා වෙන අලුත්ම තත්ත්වය ගැන අපි මුලින්ම අවධානය යොමු කළා ඉමු මනෝජ්. විශේෂයෙන්ම මනෝජ්, මේ ඝාතන ගැන ආණ්ඩුවේ මතය මොකක්ද කියන කාරණාව ගැනත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, මේ සිදුවීම් මාලාවෙන් පස්සේ ඊයේ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිකාව වෙත පුදා ගන්න ගියා. එහිදී ජනාධිපතිවරයා කිව්වේ මේ මතුවලා තියෙන අර්බුදකාරී තත්වය පාතාල කල්ලි අතර ගැටුමක්, ඒ හින්දා එක මැඩ පවත්වන්න කඩිනම් පියවර ගන්නවා, රට ඇතුලේ ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ කියලා අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළා. කොහොමුණත් මේ ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළ සිද්ධියත් එක්ක මේ තත්වයන් පිළිබඳව වැඩිපුර කතාබහ කරන්න සිද්ධ වුණේ. එහිදී මේ ඝාතනය සිදු කර වෙඩිකරු කමාන්ඩෝ සලින්ත එක්ක පවත්වපු දුරකථන සංවාදයක් උත් දැන් වට්ස්ඇප් සංවාදයක් එළියට ඇවිල්ලා තිබෙනවා. ඒ අනුව කවුද මේ ඝාතනය කරේ කියලා හොයාගෙන යන පරීක්ෂණ කණ්ඩායම්වලට එයත් යම් පහසුවක් බවට පත් වෙලා තියෙන්න පුළුවන්. මේ වෙඩි තැබීමෙන් පස්සේ වෙඩිකරු මේ පිළිබඳව මේ කමාන්ඩෝ සලිත්නගෙන් විමසා තිබෙනවා. එය තමයි වට්ස්ඇප් චැට් එකක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඊයේ දවසේ මේ ඝාතනයට අදාළව පොලිසිය විසින් 3 දෙනෙක් අත්අඩංගුවට අරගත්තා. ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව පුද්ගලයන් 8 දෙනෙක් මේ වෙනකොට පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඝාතනයේ සැකකරුවන් විදිහට මුලින් අත්අඩංගුවට ගත්තු වෙඩිකරු සහ මේ වෙඩිකරුව පුත්තලමට රැගෙන ගිය වෑන් රථයේ රියදුරා ප්‍රශ්න කරන්න දින 90ක රැඳවුම් නියෝග ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලපු රැඳවුම් නියෝග අනුමත කරලා තියෙනවා. ඒ අනුව උන්න මේ ප්‍රශ්න කිරීමේ කටයුතු සඳහා දින 90ක කාලයක් අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයක් සිදු වුණා. දරු දෙන්නෙක් සහ පුද්ගලයෙක් කජ්ජා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වපු පුද්ගලයෙක්. කොමුණත් ඔහුට අදාළ මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙනුත් සැකකරුවෙක් අත්අඩංගුවට අරගත්තා. ඒත් එක්කම මීගමුව ප්‍රදේශයේ පහුගිය 21 වෙනිදා වෙඩි තැබීමක් සිද්ධ කරන්න උත්සාහ කරා. ඒ වෙඩි තැබීම ව්‍යර්ථ වෙලා තිබුණා. මේ සිද්ධීන් එක්ක තමයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ආයමත් කරඩියට ආවේ. ජනාධිපතිවරයාත් අපි දැක්කා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පහුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ රැස්වුණු අවස්ථාවෙත් මේ පිළිබඳව කිව්වා. ඉදිරි කාලය තුල පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න සියලු අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම ගන්නවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. ජනතාවගේ ආරක්ෂාවට පවතින නිල ආයතනවල සමහර පුද්ගලයින් දක්වාම පාතාලය පැතිරිලා තියෙනවා කියලා විමර්ශන වලින් හෙළිවිලා තියෙනවා කියලත් ජනාධිපතිවරයා සඳහන් කළා. මේත් එක්කම මේ රට තුල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරා. මේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ 19 වෙනි සිදු වෙඩි තැබීම ගැන පොලිස් ප්‍රතිතුමා ආරක්ෂක අමාත්‍යවරයාට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් ලබා දුන්නා. ඝාතනයට සම්බන්ධ පුද්ගලයා එහෙම නැත්නම් සැකකරු වෙඩිකරු සන්තකයේ තිබුණු ජීවත් බෝම්බයකුත් සොයාගත්තා. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට අරගත්තා. සැකකාරිය එක්ක අපරාධයට පෙර සහ පසුව සම්බන්ධතා පවත්වපු මීගමුව පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. මේ ආදී වශයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු අවසාන වශයෙන් කිව්වේ ජාතික ආරක්ෂාවට කිසි ලෙසකින් හරි බාධාවක් සිදු වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ආදී වශයෙන් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නය මතුවලා තිබෙනවා. පාතල කණ්ඩායම් අතර ගැටුම් සිදු වෙනවා. ස්ථාන කීපයකදී වෙඩිතැබීම් සිදු වුණා. පුද්ගලයන් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ හරහා ආණ්ඩුවට ඇඟිල්ලක් දික වුණා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පිළිබඳව ප්‍රකාශයක් කරා. ඒත් එක්කම ජනාධිපතිවරයාත් කිව්වේ පාතාලය මර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පාතාල කණ්ඩායම් අතර ගැටුමක් මිසක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියලයි ආණ්ඩුව සඳහන් කරන්නේ.
හොඳයි මනෝජිතින්, අපිට මේ දැනගන්න ලැබෙනවා ආණ්ඩුව LTT සංවිධානය ඇතුළු සංවිධාන 15ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් මේ සංවිධාන මොනවද කියන කාරණාව ගැනත් තොරතුරු අපි දැනගන්න කැමතියි.
පාතාල ගැටුම් අතරේ මනුෂ්‍යඝාතන ආදී ක්‍රියාකාරකම් සිද්ධ වෙද්දී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ම ප්‍රශ්න කරද්දී දිනේෂ් ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. LTT සංවිධානයත් ඇතුළුවයි මේ ත්‍රස්ත සංවිධාන 15 තහනම් කරලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරේ. සම්පත් ඌයකොන්ත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තිබුණේ. තහනමට ලක්වුණු සංවිධාන ත්‍රස්තවාදයේ හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් මුදල් සැපයීම් සිදු කරලා තියෙනවා කියලත් සඳහන් කරලා තිබුණා. ඒ අනුව මේ සංවිධානවල මූල්‍ය කත්වත්කම් ආර්ථික සම්පත් තහනමට ලක් කරලා තිබෙනවා. මේට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 දෙනෙකුගේ නාමලේඛනයක් මේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව LTT සංවිධානය ඇතුළුව තහනම් කරපු සංවිධාන 15 සටහන් වෙන්නේ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊලාම් රාජ්‍ය, ලෝක දෙමළ සහන සාද කරමුදල, මූලස්ථාන කණ්ඩායම, ජාතික තව්හිද් ජමාත්, ජමාතේ මිලාතේ ඉබ්‍රහීම්, විලයාත් අස් සෙයිලානි, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය, දාරුල් අදර් අත්තබාවීයා, ඒත් එක්කම ශ්‍රී ලංකා ස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ සේව් ද පර්ල්ස් කියන සංවිධාන තහනම් සංවිධානය හැටියට ප්‍රකාශයට පත් කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙලා තිබෙනවා.
හොඳයි මනෝජිතින්, දැන් මේ විපක්ෂයෙන් පසුගිය දිනවල එල්ල වුණා චෝදනාවක් විවිධ කාරක සභාවලට විපක්ෂයේ නියෝජනය අඩුයි කියලා. දැන් උදාහරණයකට මේ කෝප් කමිටුවේ සභාපතිකම විපක්ෂයට දුන්නේ නෑ වගේ චෝදනා පසුගිය කාලේ එල්ල වුණා. ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ඉහළ නංවන්න සාකච්ඡා කරන්න සූදානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ඉතින් ඒ ගැනත් වැඩිදුර තොරතුරු අපි දැනගන්න කැමති මනෝජ්.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට කාරක සභාවල නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් කරා දිගින් දිගටම. විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් කරපු කරුණු ඉදිරිපත් කිරීම සාකච්ඡා කරන්න විශේෂ පක්ෂනායක රැස්වීමක් පහුගිය 22 වෙනිදා පාර්ලිමේන්තු මහලේකම් වරියත් සඳහන් කළා එවැනි රැස්වීමක් පැවැත්වුවා කියලා. ඒ අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්වුණා. හරණි අමරසූරිය අග්‍රාමාත්‍යවරයාත් එම අවස්ථාවට එකතු වෙලා හිටියා. මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව කථානායකතුමා සභාවට නිවේදනය කරන තීරණය ගැන ස්තුතිය පළ කරමින් මේ කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානායකවරයා විසින් කථානායකවරයාට ලිඛිතව දන්වලා තිබුණා. ඒ ලිපියත් සභාවට කියවලා ඉදිරිපත් කරා. කොමනත් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩි කිරීම ගැන කරපු ඉල්ලීම ගැන යම් විදිහක සලකල බලලා ඒ සම්බන්ධයෙන් රජයේ තීරණය කඩිනමින් ලබා දෙනවා කියලා සභානායකවරයා මේ රැස්වීමේදී සඳහන් කළා. අපි දැක්කා කෝප් කමිටුවේ සභාපතිත්වය විපක්ෂය ඉල්ලුවා. නමුත් ඒක ආණ්ඩුව තියාගත්තා. පහුගිය ආණ්ඩුව කාලේ සිදුණු සිදුවීම් කෝප් කමිටුවේ සොයා බලන නිසා ආසන්නයේ පරාජයට පත් වුණු, එම නැත්නම් ඉවත් වුණු ආණ්ඩුවක සමාජිකයින් පත් කරනවට වඩා කෝප් කමිටුවට වර්තමාන ආණ්ඩුවේ නියෝජිතයෙක් හිටපේක හොඳයි කියලා අදහස් පළ වුණා. ඒ ආදී කාරක සභාවලට විපක්ෂයේ නියෝජනය වැඩි කර ගැනීම කිරීමේ අරමුණින් තමයි මේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සභානායකවරයා මේ ලබාගත්තු ඉදිරිපත් කිරීම ලිපිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලබා දුන්නු ඉල්ලීම පිළිබඳව සලකා බලලා තීරණයක් ගනී කියලා විපක්ෂයේ දේශපාලන පක්ෂත් දිනේෂ් බලාපොරොත්තු වෙන් ඇති.
හොඳයි, ඉතින් තවත් තොරතුරු රැසක් අපි ඔබ වෙත ගෙනින්න සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම විවිධ කණ්ඩායම් වලට බෙදී ගියපු පක්ෂ ප්‍රතිසංවිධානය වෙන්න සූදානම් වෙනවා කියලා තොරතුරු අපිට වාර්තා වෙනවා. ඉතින් මේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් හමුවෙමු.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වෙනවා සතියේ දේශපාලනික තොරතුරු විග්‍රහය සමග. නිතින් මනෝජ් උදටියාවල තමයි අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්න. ඉතින් පසුගිය කාලේ විසිරිලා හිටපු දේශපාලන කණ්ඩායම් අලුත් සන්ධාන හදාගෙන එකතු වෙන්න යනවා කියලා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ ගෑස් සිලින්ඩරේ ඉඳලා වෙන්වෙලා ගියපු මහින්දානන්ද අලුත්ගමගේ වගේ හිටපු මන්ත්‍රීවරු අලුත් සන්ධානයක් හදන්න යනවා කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් මොනවද මනෝජ් මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු?
ඔද්දිනේෂ්, දැන් අපිට පේන්න තිබෙනවා පළාත් පාලන ඡන්දය ලංවත්ම මහ ඡන්දයක් ජනාධිපතිවරණයක් ළඟළඟ නැති නිසා දේශපාලන පක්ෂ සන්ධානගත වෙන්න විවිධ උත්සාහයන් ගන්නවා. පහුගිය කාලේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා බවට පත් කරන්න වගේම ඊට පස්සේ මහමැතිවරණයට ඉදිරිපත් වුණා කණ්ඩායමක්. ඔවුන් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එම නැත්නම් ගෑස් සිලින්ඩර එක්කුණු මන්ත්‍රීවරු දැන් ඔවුන් යම් විවේක කාලයක් ගත කරන්න කාර්ය බහුල බවක් පේන්න නෑ දේශපාලන ක්‍රියාකාරකම් එක්ක. ඒ හින්දා යම් දේශපාලන කතිකාවතක් ආරම්භ කරන්න ඔවුන් කටයුතු කරලා තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා තමයි මේකට මුල පිරලා තියෙන්නේ. කොළඹ ඔහුගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට මේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තිනවා. 30 දෙනෙකුට වැඩි පිරිසකට ආරාධනා කරත් 24 දෙනෙක් මේ අවස්ථාවට ඇවිල්ලා තිනවා. දේශපාලන පක්ෂවලින් ලැබෙන ආරාධනා සම්බන්ධයෙන් මේ මොහොතේ සඳහනගත වෙන්නේ එක්වෙන්න දේශපාලන පක්ෂවලින් ලැබෙන යෝජනා සම්බන්ධයෙන් ඔවුන් අදහස් ගොඩනගලා තියෙනවා. කොමුණත් පුළුල් සන්ධානයක් ගොඩනගා ගන්න, කණ්ඩායමක් විදිහට ඒකට දායක වෙන්න මේ මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරු එකඟතාව පළ කරලා තිබෙනවා. කොහොමුණත් ඔවුන් කුසලානේ ලකුණ යටතේ ඉදිරියට පක්ෂය ගොඩනගන්න, ඒ වගේම මෙය ලියාපදිංචි කිරීම කඩිනම් කරන්නත් තීන්දුව කරලා තියෙනවා. යනු ගෑස් සිලින්ඩරෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම කුසලානේ ලකුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක්ද මේ ඇති වෙන්නේ කියන කුකුස ඒ අතර අපිටත් නිර්මාණය වෙලා තියෙනවා.
දැන් මේ පොහොට්ටුව සංවිධාන කටයුතු මේ දවස්වල කෙරිගෙන යනවානේ. ඉතින් පොහොට්ටුවේ හිටපු අයට නැවත පොහොට්ටුවට එන්න කියලත් ආරාධනා කරලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. දැන් නාමල් රාජපක්ෂගේ ප්‍රමුඛත්වයෙන් සිද්ධ වෙන මේ පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ ගැන වාර්තා වෙන තොරතුරු වගේම පොහොට්ටු කණ්ඩායමේ ඉදිරි මැතිවරණ සූදානම ගැනත් වාර්තා වෙන තොරතුරු ගැන අපි දැනගන්න කැමති මනෝජ්.
වර්තමානයේ දේශපාලන ක්‍රියාකාරකම් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දායකත්වය ටිකක් වැඩිපුර පේන්න පටන් අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔවුන්ට මතුවෙන යම් ක්‍රියාකාරකම් වලදී සක්‍රියව ඒ සඳහා මැදිහත් වෙනවා පේන්න තියෙන යනු පක්ෂයක් විදිහටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශක්තිමත් කරන්න පොදුජන පෙරමුණ කටයුතු කරමින් ඉන්න බවක් පේන්න තියෙනවා. පොහොට්ටුවෙන් ඉවත් වෙලා වෙනත් දේශපාලන පක්ෂවලට එකතු වුණු මන්ත්‍රීවරුන් ආයිමත් පක්ෂයට එකතු කරගන්න නමල් රාජපක්ෂ පක්ෂයේ ජාතික සංවිධායකවරයා කටයුතු කරමින් ඉන්නවා කියලත් සඳහන් වෙනවා. දැන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාත් ඔහුගේ සූදුක් බලන්න පොහොට්ටුව කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටපු මන්ත්‍රීවරු පැමිණි අවස්ථාවේදී එකට එකතු වෙලා වැඩ කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරලා තියෙනවා. අපි දැක්කා අපි පහුගිය සතියේත් මේ වැඩසටහනදිත් සඳහන් කළා ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සිලින්ඩරයට පහුගිය කාලේ සහාය දුන්නු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ආයි පොහොට්ටුවත් එක්ක එකතු වෙලා තියෙනවා. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එහෙම එකතු වෙන්න සාකච්ඡා කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම දැන් ඔවුන් පිඹුරුපත් සාකසමින් ඉන්නේ මහඡන්දයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තව අවුරුදු පහකට මෙහා එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාම මාධ්‍යයට කිව්වා වගේ අවුරුදු දෙකමාරෙන් පස්සේ ජනාධිපතිට ඕන නම් විසිරුවා හරින්න පුළුවන්. නමුත් ඒක කරයි කියලා හිතන බවක් එහෙම හිතෙන්නේ නැහැ. ඒ අනුව ඔවුන් අවුරුදු පහක කාලය පාර්ලිමේන්තුව සහ ජනාධිපති දොර ඉදිරියට යාවි නමුත් ඊට පෙර බලපෑමක් කරන්න පුළුවන් පළාත් පාර්ලිමේන්තුවරණයේදී යම් ආකාරයෙන් බලපෑමක් කිරීමේ අරමුණින් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අනෙක් දේශපාලන පක්ෂ වගේ ශක්තිමත් සංධානයක් ගොඩනගමින් ඉදිරියට එන්න උත්සාහ කරන්නේ දිනේෂ්.
හොඳ, ඉතින් අවසාන වශයෙන් මනෝංච, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කුඩා කණ්ඩායම් වලට කැඩිලා ඉන්නේ. ඉතින් ඔවුනුත් ඉදිරි මැතිවරණය සඳහා අතෙන්ද පුටුවෙන්ද ඉල්ලන්නේ කියලා මේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය වීමේ ප්‍රගතිය ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු ගැනත් අපි දැනගන්න කැමතියි මනෝංච.
ඔව් දිනේෂ්, අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එවැනි සංවාදයක නිරත වුණා ගිය සතියේ. ඒ පිළිබඳ කාරණා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් කිහිපයකට කැඩිලා තිබෙනවා. නිමල් සිරිපාල සිල්ලා හිටපු ඇමතිතුමා එක්ක කණ්ඩායමක්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායමක්, දයාසිරි ජයසේකර වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සමග තව කණ්ඩායමක්. මේ විදිහට පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය CC ගොස් තිබෙන ආකාරයක් පේන්න තියෙනවා. කොමුණත් පෞගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඒ පිළිබඳව කතා කරන්න විශේෂ සාකච්ඡාවක් පවත්වලා තිබුණා. නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාගේ පාර්ශවය සහ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙහිදී මූලිකත්වය අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිල්ලා තියෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ අවස්ථාවට ඇවිල්ලා නැහැ. කොමුණත් හැමෝම පුටුව ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න කටයුතු කරමු කියන යෝජනාව නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. හිටපු ඇමතිවරයාගේ පාර්ශවයෙන් තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් නියෝජනය කරන හිටපු නියෝජ්‍ය කතානායකවරයා මේ අදහසට විරුද්ධ වෙලා තියෙනවා. තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා කියලා තියෙන්නේ පුටුවෙන් ඉල්ලන්න බෑ, අපි බුලක් කොලෙන් ඉල්ලන්න බලමු කියලා. කොමුණත් දුමින් දිසානායක මන්ත්‍රීවරයාත් කියලා තියෙනවා මේ වෙලාවේ බුලක් කොලයට යම් ශක්තියක් දීම සුදුසු නෑ, එහෙම කියලා සඳහන් කරලා තියෙනවා. කොමුණත් මේ සාකච්ඡාව විස්තුමකින් තොරව අවසන් වෙලා තිබෙනවා. ඉතින් එයා දී බැලුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආයෙත් උත්සාහ කරමින් ඉන්නවා ඔවුන්ගේ පූර්ණ ශක්තිය යොදලා ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්න. ආසන්නයෙන් පළාත් පාලන මැතිවරණයෙන් බිම්මට්ටමින් පටන් ගන්න හැකියාවක් තිබෙනවා. ඒ වෙනුවෙන්ද සන්ධානගත වෙමින් තවත් ශක්තියක් සොයමින් ඉන්නේ කියලා අපි මැතිවරණ ලං වෙද්දී ඒ පිළිබඳව අදහස් පළ වෙද්දී තවදුරටත් අහුරු කරගන්න උත්සාහ කරමු.
හොඳයි, ඉතින් ඒ තොරතුරත් සමඟ අද දවසේ මේ විශේෂාංගයේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල තමයි ශ්‍රී ලංකාව ඉඳලා මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අද දවසේ අපත් සමඟ සම්බන්ධ වුණේ. මනෝජ් නැවතත් හෙට දිනේ බලාපොරොත්තු වෙන ඉන්නවා අපිත් සමඟ සම්බන්ධ වෙන්න මෞබිමෙන් පුවත් විශේෂාංගය සමගින්. එනම් ඉතින් බොහොම ස්තුතියි මනෝජ් අද දවසේ මේ තොරතුරු අප වෙත ගෙනාවට.
බොහොම ස්තුතියි දිනේෂ්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.